SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගේ සතියේ තියෙන උණුසුම් දේශපාලනික තත්ත්වීති කතා බහ කරන සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම අපි ආරම්භ කරන්න සූදානම් අදත් සුපිරිදු පරිදි සඳුදා දවසේ. ඔබ දන්නවා අපි දැන් සති ගණනාවක් තිස්සේ සාකච්ඡා කරමින් එනවා 22 සංශෝධනය පිළිබඳව. ඒ සඳහා තිබුණු සූදානම එය යම් ආකාරයකට කල්මරිමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. දැන් අද මේ සතිය වෙනකොට අපිට සාකච්ඡා කරන්න පුළුවන් මේ ගෙවිලගේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමත් ඒ සම්මත වීමත්, එතකොට ඒ සම්මත වීම පසුපස තියෙන යම් ආකාරයකට මාධ්‍ය මගින් වාර්තා නොවුණු යම් විශේෂිත කාරණා කිහිපයක් පිළිබඳවත් අපි ඒ සම්බන්ධව සවිස්තරාත්මක තොරතුරු දැනගන්න සුපුරුදු ලෙසින් ආරාධනා කරනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සිට අපිට තොරතුරු වාර්තා කරන්න සූදානමින් සිටින සුබෝදාසනක් ආයුබෝවන් මනෝජ්.
සුබෝදාසනක් ආයුබෝවන් දිලුක්ෂී.
දැන් අපි දන්නවා මනෝජ්, මෙය ඡන්ද 174ක් වැඩිපුර පක්ෂව ලබාගෙන සම්මත වුණා කියලා. එක් පුද්ගලයෙක්, එක් මන්ත්‍රීවරයෙක් පමණයි ඊට විරුද්ධව ඡන්දය ලබා දුන්නේ. ඒ වගේම 50 දෙනෙක් ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියා. මා කැමති ඒ සම්බන්ධව මුලින් කරුණු විමසා බලන්න ඔබෙන්.
ඔදිලුක්ෂ, දැන් සති කීපයක් 22 සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන්න හිටියා. නමුත් ගිය බ්‍රහස්පතින්දා දවසේ තමයි පාර්ලිමේන්තුවට අරන් ආවේ 22 සංශෝධනය. සිකුරාදා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් 3-2 ඡන්දයෙන් සම්මත වෙනවා. ඊට කලින් ගිය සතියේත් මේ පිළිබඳව සාකච්ඡා කරන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර ඇස්වීම් තිබුණා. ඊට පස්සේ ජනාධිපතිවරයා නැතුව හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්තුමා අග්‍රාමාත්‍යවරයා සමග පොහොට්ටුවේ කණ්ඩායම සාකච්ඡා තිබුණා. ඔය අතරේ මුලින්ම ජනාධිපතිවරයාත් එක්ක පැවැත්වුණු සාකච්ඡාවේදී මන්ත්‍රීවරු කරුණු කීපයක් මතු කරලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගරකාරී වසම් මන්ත්‍රීවරයා සනාහන් කරලා තියෙනවා තමන් ඇතුළු කණ්ඩායම 20 සංශෝධනයට එකඟ වුණා. එහෙම වෙලා 22 සංශෝධනයට එකඟ වෙන්නේ කොහොමද කියන කාරණේ මතු කරලා තියෙනවා. විශේෂයෙන් සරත් වීරසේකර හිටපු ඇමතිවරයා ජනාධිපති බලතල ඉවත් කිරීමට ඔහුගේ තියෙන විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙනවා. මහින්ද ආනන්ද අලුතුමගේ අමාත්‍යවරයා හිටපු අමාත්‍යවරයා අවුරුදු දෙකහමාරක් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ කාලය දැන ජනාධිපතිවරයාට ඒ බලතලය මේ වන විට තියෙනවා. එතකොට ඔවුන්ට තිබුණ ප්‍රශ්නයක් අවුරුදු දෙකහමාරෙන් පස්සේ පාර්ලිමේන්තුව විසිරුවන්න ජනාධිපතිවරයා කටයුතු කරනවාද කියලා. ඒ ප්‍රශ්නේ කෙලින්ම ජනාධිපතිවරයා විමසපු අවස්ථාවේ ජනාධිපතිවරයා කියලා තියෙනවා මහින්ද ආනන්ද අලුතුමගේ හිටපු ඇමතිවරයාට බුලත් අතක් අරගෙන ඇවිල්ලා වැඳලා ඉල්ලුවත් අවුරුදු දෙකහමාරෙන් පාර්ලිමේන්තුව විසිරුවන්න කියලා තමන් එහෙම විසිරුවන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා කියලා තියෙනවා. ඊට පස්සේ ගාමිණී ලොකුගේ හිටපු ඇමතිවරයා ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නේ මතු කරලා තියෙනවා. එතකොට ජනාධිපතිවරයා පිළිබඳව කියලා තියෙන්නේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන යෝජනාව තමන්ගේ යෝජනාවක් නෙමෙයි, ඊට කලින් හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යෝජනාවක් කියන එක මතු කරලා තියෙනවා. ඒත් එක්කම විදේශ කටයුතු ඇමතිවරයා අලි සබ්ඩුරි ඇමතිවරයා 22 සංශෝධනයේ පාර්ලිමේන්තුවේ සම්මත නොවුනොතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන වැඩපිළිවෙල සාර්ථක කරගන්න බැරි වෙන බව සඳහන් කරලා තියෙනවා. ඒ වෙලාවේ රැස්වීම අවසන් කරමින් ජනාධිපතිවරයා කියලා තියෙන්නේ ගෙදර ගියොත් අඹුනසී, මග සිටියොත් තෝනසී වගේ වැඩක් තමයි වෙන්නේ. ඒ හින්දා මේකට අපිට මූණ දෙන්නම වෙනවා, 22 සංශෝධනයේ සම්මත කරගන්නම වෙනවා කියන අදහස ජනාධිපතිවරයා පළ කරලා තියෙනවා. ඒ රැස්වීම ඉවර වුණා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු එතරම් කැමැත්තක් දක්වලා නැහැ, සහ ඔවුන්ගේ නොකමැත්ත විරෝධය සහ ඔවුන්ට නිරාකරණය කරගන්න තියෙන තැන් කීපයක් තියෙන නිසා ආයිමත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම ජනාධිපතිවරයා නැතුව පාර්ලිමේන්තුවේ රැස් වෙලා ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. එතනදී සාගරකාරී වසම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාලේකම්වරයා කියලා තියෙන්නේ 22 සංශෝධනයේ සම්මත වුණොත් විධායක බලතල පාර්ලිමේන්තුවට ලැබෙනවා. එහෙම වුණොත් අයවැයට කවුරුවත් ඡන්ද දෙන්න ඉදිරිපත් වෙන එකකුත් නැහැ කියලා ඔහු මතු කරලා, ඒත් එක්කම රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිවරයා වෙන වෙලාවේ පාර්ලිමේන්තුවේ ඡන්ද 134ක් තිබුණා, දැන් ඡන්ද 120ක්වත් නැහැ කියන දේ ඔහු මතු කරලා තියෙනවා. කොමනක් මේ ඔක්කොම අහගෙන හිටපු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියලා තියෙන්නේ මේ ගැන අවසන් තීරණයක් ගන්න වෙන්නේ ජනාධිපතිවරයාත් එක්ක කතා කරලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්නවා, ඒ හින්දා එතුමත් එක්ක සාකච්ඡා කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. ඒ වෙලාවේ තිස්සකුට්ටිය ආරච්චි මන්ත්‍රීවරයා කැකෑරෙමින් තිබුණු ප්‍රශ්නේ අහලා තියෙනවා. ඒ තමයි බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාට ආයේ දේශපාලනය කරන්න පුළුවන්ද, ආයේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන්ද කියන කාරණේ. ඒකට උත්තර දුන්නේ නිමල් සිරිපාල ඇමතිවරයා. ඔහු කියලා තියෙනවා පුද්ගලයෙක් ඉලක්ක කරලා ව්‍යවස්ථාව හදන්න බෑ, ඒ හින්දා ද්විත්ව පුරවැසි භාවයට අපි විරුද්ධයි. ඒ හින්දා ද්විත්ව පුරවැසි භාවය අයින් කළ යුතුයි කියන කාරණය ඔහුමතු කරලා තියෙනවා. ඉතින් මේ වගේ වාද විවාද අලුත් ඉදිරිපත් කිරීම ඉල්ලීම් මැද්දේ කොහොම හරි අවසානයේ පාර්ලිමේන්තුවට එන්න කල්ගත්තු 22 වෙනි සංශෝධනය පහුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ගෙනල්ලා සිකුරාදා පාර්ලිමේන්තුවේදී 3-2 බහුචර ඡන්දයෙන් සම්මත කරගන්න පුළුවන්කම ලැබුණා.
මනෝජ්, දැන් මේ සම්බන්ධව තොරතුරු වාර්තා කරද්දී කවුරු දන්න කාරණාව බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා? මොන මන්ත්‍රීවරයාද විරුද්ධ වුණේ මේකට කියලා? එක්කෙනයි විරුද්ධ වුණේ, හැබැයි 50 දෙනෙක් සහභාගී වුණේ නැහැ ඡන්දේ ප්‍රකාශ කරන්න. එතන හිටියේ මොන වගේ පක්ෂද, මොන වගේ ප්‍රධාන චරිතද කියන කාරණාව අපිට මෙතනදී සලකා බැලීම ටිකක් වටිනවා. මම කැමතියි ඒ සම්බන්ධව ටිකක් තොරතුරු දැනගන්න.
ඔවුදිලුක්ෂි, එතකොට ආණ්ඩුව ඇතුළු කණ්ඩායමෙන් 174 දෙනෙක් 22 වෙනි සංශෝධනයට පක්ෂ වුණා. එක්කෙනෙක් විරුද්ධ වුණා. විරුද්ධ වුණේ සරත් වීරසේකර හිටපු ඇමතිවරයා පමණයි. ඔහු අර රැස්වීමේදී විධායක ජනාධිපති බලතර කපාදු කරනවට අකමැතියි කියන අකමැත්ත ප්‍රසිද්ධිය කියලා තිබුණා. එතකොට ඡන්දෙ දෙන්න ආණ්ඩුවත් එකතු වුණා. සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දළ සලහපෙරු මන්ත්‍රීතුමා ප්‍රමුඛ කණ්ඩායම, විමල් වීරවංශ මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම මේ අය එකතු වෙලා තිබුණා. ඒත් එක්කම බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාට පාර්ලිමේන්තුව එන්න පුළුවන්ද, දිත්තපුරවැසි භාවය අයින් වෙනවනේ කියන ප්‍රශ්නේ මතු කරත්, චමල් රාජපක්ෂ, ශෂේන්ද්‍ර රාජපක්ෂ, නාමල් රාජපක්ෂ කියන රාජපක්ෂ පවුලේ මන්ත්‍රීවරු 3 මේ යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දීලා තියෙනවා. ඒ අතරේ කීප දෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. ආණ්ඩුවේ නියෝජනය කරන ඇමතිවරු ඇතුළු කණ්ඩායමක්, ප්‍රසන්න රණතුංග ඇමතිවරයා, මහින්ද අමරවීර ඇමතිවරයා, සීතා අරඹපොළ රාජ්‍ය ඇමතිවරිය, රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා, නිපුර රණවක මන්ත්‍රීවරයා, ප්‍රමිත බණ්ඩාර තෙන්න කොන් මන්ත්‍රීවරයා, ජනක බණ්ඩාර තෙන්න කොන් මන්ත්‍රීවරයා, එස් එම් චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ වගේ ආණ්ඩුවේ කීප දෙනෙක් කලින් දන්වලා විදේශ සංචාර සහ වෙනත් කාරණා හින්දා එදා පාර්ලිමේන්තුවට ආවේ නැහැ. නමුත් එදා නොදැන්නුවත් පාර්ලිමේන්තු සභාගමට එන්නේ නැතුව ඡන්දය දීමෙන් වැළකී හිටපු කණ්ඩායමේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා, ගාමිණී ලොක්කේ හිටපු ඇමතිවරයා, පවිත්‍ර වන්නියාරච්චි හිටපු ඇමතිවරිය, සාගර කාර්යවසම් පොදුජන පෙරමුණේ මහලේකම්බරයා, ජයන්ත කැටකොඩ මන්ත්‍රීවරයා, සංජීව ඉදිරිමාන මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් ඉඳලා තියෙනවා. ඒත් එක්කම විපක්ෂයේ නියෝජනය කරලා මන්ත්‍රීවරු අතරින් ඒ මොහොතේ සභාගමේ ඉඳලා තිබුණේ ජීඑල් පීරිස් මන්ත්‍රීවරයා, ඒත් එක්කම අංගජන් රාමනාදන්, ෂාන් විජේලාල්, තිස්ස විතාරණ මහාචාර්යවරයා මේ ඇතුළු කණ්ඩායම් ඉඳලා නැහැ. ඒත් එක්කම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 13 දෙනෙක් මේ වෙලාවේ ඡන්දය දෙන්න පාර්ලිමේන්තුවේ ඉඳලා තිබුණේ නැහැ. එතන හිටියා ආර් සම්බන්ධන්, මේ සුමන්තිරන්, වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා, හෙක්ට අප්පුහාමි සමගි ජනබලවේගී මන්ත්‍රීවරයා, රාසමාණිකම් මන්ත්‍රීවරයා, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මේ ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 13 දෙනෙක් ඒ වෙලාවේ සභා ගැබේ ඉඳලා නැහැ. ඒ අනුව තමයි එක්කෙනෙක් විරුද්ධ වෙලා 174ක් ඡන්දි දීලා ඉතිරි අය සභා ගැබේ නොඉඳ 22 වෙනි සංශෝධනය බහුතර ඡන්දෙන් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා මේ වෙනකොට නීතියක් බවට පත් වෙලා තියෙන්නේ.
ඔව්, ඒත් එක්කම ආරංචියක් ලැබෙනවා බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යම් උත්සාහයක් දරුවා කියලා මේ 22 පාර්ලිමේන්තුවට ගේන එක වළක්වන්න. ඒ මොකක්ද එතන වෙලා තිබුණේ?
ඔව්, ඒ ගැන සංවාද කීපයක් තිබුණානේ. දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරු විරුද්ධත්වය පළ කරලා තිබුණා. දිත්තපුරවැසි භාවය සම්බන්ධයෙන් ප්‍රශ්නේ අර තිස්සකුට්ටිය ආරච්චි මන්ත්‍රීවරයා ඍජුවම ඇහුවේ ඒක. ගාමිණී ලොක්කේ හිටපු ඇමතිවරයා ජනාධිපතිවරයාත් එක්ක තියෙන රැස්වීමේදී බිම්බසුවේ ඒ ප්‍රශ්නේ ද්විතපුරවැසි භාවය අහෝසි කරනවාද, බැසිල් රාජපක්ෂ මැතිතුමාට ආයේ දේශපාලනය කරන්න පුළුවන්ද, දැන් ඔක මතු පිටින් සහ අභ්‍යන්තරයෙන් සාකච්ඡා වෙවි තිබුණු කාරණයක්. මේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම ඇතුළේ කීප දෙනෙක් ඉන්නවා බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග සමීප වැඩ කරන කියලා. ඉතින් ඒ අය උත්සාහ කරලා තිබුණා, විශේෂයෙන් සාගර කාර්යවසම් පක්ෂේ මාලේකම්බරයා අහලා තිබුණා, විවිධ ප්‍රශ්න මතු කරලා තිබුණා, ඔවුන් උත්සාහ කරලා තිබුණා යම් විදිහකට 22 ඡන්දෙ නොදී ඉන්න. නමුත් අවසානයේ පොදු එකඟතාවක් ඇවිල්ලා කවුරුත් විරුද්ධ වුණේ නැහැ සරත් වීරසේකර මන්ත්‍රීවරයා ඇර. හැබැයි කණ්ඩායමක් පාර්ලිමේන්තු වෙන්නේ නැතුව ඡන්ද දෙන අවස්ථාවෙන් වැළකී හිටියා. නමුත් 22 අවසානයේ සම්මත වුණා. බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඒ අනුව දැන් ආයිමත් පාර්ලිමේන්තු වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. දිත්තපුරවැසියන්ට ඒ අවස්ථාව හිමි වෙලා තියෙන නිසා නීතියෙන්.
දැන් තවත් කතාවක් තියෙනවා නේද? බැසිල් රාජපක්ෂ ගැන ප්‍රමුඛයෙන් කතා වුණාට තවත් මැති ඇමතිවරුන් 10කට වඩා වැඩි සංඛ්‍යාවක් අතර ඉන්නවා කියලා ද්විත්වපුරවැසි භාවයේ තියෙන. ඒ කවුරු කියලාත් මේ වෙනකොට හෙලිදරව් වෙලා තියෙනවද?
ඔව් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. නමුත් 10 දිනක් විතර ඉන්නවා කියන දේ තමයි තියෙන්නේ. එතන දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවා. සමහර වෙලාවට ආණ්ඩුවට අලුතින් එකතු වුණු මන්ත්‍රීවරයෙකුත් එතන ඉන්න පුළුවන් වගේ අදහසක් තියෙනවා. ඉතින් තාම කවුරුත් නිරාවරණය කරලා නැහැ තමන් දිත්ත පුරවැසියන් කියලා.
අපි කැටියෙන් පැහැදිලි කිරීමක් කරගමුද 22න් මොනවද වෙන්නේ කියලා, මොනවද සම්මත වුණේ කියලා.
ඔව් ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කරන්න යෝජනා කරලා තියෙනවා. විධායක ජනාධිපතිවරයාගේ බලය අධීක්ෂණය කිරීමකුත් ඔවුන් අතර සිද්ධ වෙනවා. නිල බලයෙන් කථානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා පත් වෙනවා. ජනාධිපතිවරයාගේ නියෝජිතේ, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතේ, කුඩා දේශපාලන පක්ෂ නියෝජනය කරන නියෝජිතේ, විපක්ෂ නායකයාගේ නියෝජිතවරේ, සිවිල් සංවිධාන සමාජිකයන් 3 දෙනෙක්. මේ ආදී විදිහට තමයි ව්‍යවස්ථාදායක සභාව පත් වෙන්නේ. එතකොට අධිකරණය සහ රාජ්‍ය සේවය ස්වාධීන කරන උත්සාහයක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක නීතිපතිවරයා, ඒත් එක්කම අග්‍රවිනිශ්චකාරවරයා, විනිසුරුවරු, මහබැංකුවේ අධිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා මෙවැනි අය පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන්. ඊට පස්සේ ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම, පත් කිරීම වෙනුවෙන් තීරණ ගන්නත් මේ ව්‍යවස්ථාදායක සභාවේ තීරණය අවශ්‍ය වෙනවා. ඒත් එක්කම ප්‍රසම්පාදන කොමිසම සහ විගණන කොමිසම ආයෙත් පිහිටුවන්න යෝජනා කරලා තියෙනවා. එතකොට මේ සියල්ල සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අවශ්‍ය වෙනවා. දිට්ඨ පුරවැසියන් දැන් පාර්ලිමේන්තු වෙන්න බෑ. ඒකත් ත්‍රිකුඩාදා සම්මත වුණු යෝජනාවේ අඩංගු කාරණයක්. ඒත් එක්කම අමාත්‍ය මණ්ඩලය වෙනස් කිරීම පිළිබඳව උත්සාහ කරලා තිබුණෙත් නෑ මේ සංශෝධන. ඒ අනුව කැබිනට් අමාත්‍යවරු 30 දෙනයි, කැබිනට් නොවන ඒ කියන්නේ රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරු 40 දෙනයි පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම කලින් ජනාධිපතිවරයාගේ ලිඛිත ඉල්ලීමක් වගේ කාරණයක් අනුව අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන්න ඉඩක් තිබුණා. නමුත් 22 වෙනි සංශෝධනයෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්සුනත් හැර ඔහුව ඉවත් කරන්න වෙනත් ප්‍රතිපාදන ලබා දීලා නැහැ. මේ වගේ අලුතෙන් ගෙනාපු යෝජනා විදිහට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය හා සම්බන්ධ වන කාරණා සාකච්ඡා කරමින් යන මේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමේ අපි මීළඟට සාකච්ඡා කරන්නට කැමති පසුගිය සති කිහිපයකම සාකච්ඡා කරපු එක්තරා කාරණාවක මීළඟ පියවර කෙසේ වේවිද කියන කාරණාව සම්බන්ධයෙන් මතුවන තොරතුරු පිළිබඳව අපි දන්නවා. පොහොට්ටු පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මේ ජලි නැගිටිමු ක්‍රියාදාමය පිළිබඳව කළුතරින් ආරම්භ වුණා. මේ ජනතාව ඒකරාශී කරගනිමින් ජනතාව ආමන්ත්‍රණය කිරීමේ රැස්වීමක් විදිහට ඊට පස්සේ ඒක නාවල පිටියට ගියා. මීළඟ රැස්වීම සඳහා සූදානම් කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ කොතනින්ද, කවුද සංවිධායකවරු, මොනවද තියෙන ප්‍රතිචාර, මේ ගැනයි මීළඟ මගේ විමසුම ඔබෙන් මනෝජ්.
ඔව් දැන් නාවල පිටියේ රැස්වීමෙන් පස්සේ ඊළඟ රැස්වීම පුත්තලමේ ආරක්ෂක කට්ටුවේදී පවත්වන්න සූදානම් වෙලා තියෙනවා. සනත් නිසාන්ත රාජ්‍ය ඇමතිවරයා තමයි මේ සංවිධාන කටයුත්ත සිද්ධ කරන්නේ. එහිදී මීළඟට කණ්ඩායම වේදිකාවට නගින්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා නාවල පිටියේදී වගේම. හැබැයි දැන් සනත් නිසාන්ත මන්ත්‍රීවරයා මේ රැස්වීම පවත්වන්න සූදානම් වෙලා ඒ ගැන සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවට එන අවස්ථාවේ පාර්ලිමේන්තු පිවිසුම ඉස්සරහා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඉඳලා තියෙනවා. එතනදී ඔහු කියලා තියෙනවා සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා විපක්ෂ නායකවරයාට, මම ලබන 27 වෙනිදා මහින්ද මහත්තයා ගෙන්දන රැස්වීමක් කරනවා. ආරච්චි කට්ටුවේ තියෙන්නේ ගෝල බාලයව රැස්වීමට මොනවා හරි කරන්න ආවොත් මන් නරක මිනිහ කරගන්න එපා. ගෙදරට ගිනි තියපු එකත් අපි ඉවසගෙන බලාගෙන හිටිය. හැබැයි රැස්වීම කඩාකප්පල් කරන්න ගියොතින් වඩ වරදී වගේ අදහසක් රාජ්‍ය ඇමතිවරයා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට කියලා තියෙනවා. එතකොට විපක්ෂ නායකවරයා hina වෙලා උත්තර දීලා තියෙනවා, මගේ ළඟ ප්‍රචණ්ඩ දේශපාලනේ නැහැ නේ කියලා. ඉතින් ඒ අනුව ඊළඟ රැස්වීම ආරච්චි කට්ටුවේ තියන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. නාවල පිටියේ රැස්වීම තිබුණා සජිත් විරෝධතාත් මැද්දේ, ආරච්චි කට්ටුවට එහෙම නොවේ කියන බලාපොරොත්තුවක් නෙමෙයි තියෙන්නේ. එහෙම ඉල්ලීමක් එමන් නැත්නම් මේ පිළිබඳව තමන් අවධානයෙන් ඉන්නවා කියන කාරණේ තමයි සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා විපක්ෂ නායකවරයා හම්බ වෙච්ච වෙලාවේ පාර්ලිමේන්තු පිවිසුම අසලදි කියලා තිබුණේ.
පසුගිය සතියේදී තොරතුරු හෙළිදරව් කිරීමක් කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කිරීමක් කළා තිබුණා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වුණු යම් අදහසක්. එතනදී ජනාධිපතිවරයා කියලා තිබුණා ඇතැම් වෙලාවට ජනමත විචාරණයකට පවා යන්න උනතින් ඒ සඳහා වුණත් සූදානම් කියලා. හැබැයි මේකට මේ විරුද්ධ පක්ෂවලින් දැඩි ලෙසින් දෝෂාරෝපණ සහ විරෝධතා එල්ල වුණා. දැන් ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන්නට තමයි පසුගිය සතියේදී විරුද්ධ පක්ෂවල සූදානම තිබුණේ. හැබැයි දැන් ඊටත් වඩා එහා ගිහිල්ලා ඒකාබද්ධව ලියවිල්ලකට අත්සන් තැබීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. කවුද මේකේ පෙරමුණ අරගෙන ඉන්නේ, මොකක්ද ඒ සඳහා දැන් තියෙන සූදානම කියලත් කරුණු දැනගන්න කැමතියි මනෝජ්.
ඔව් ඩලස් සලහපෙරුම හිටපු ඇමතිවරය ඇතුළු කණ්ඩායම නිදහස ජනතා සභාව යෝජනා කරලා තිබුණා යම් උත්සාහයක් ගන්නවා නම් ආණ්ඩුව චන්ද්‍රසිරිය මකුලන්න මැතිවරණ කල්දාන්න ඊට විරුද්ධ වෙනවා කියලා ඒකට විපක්ෂයේ පක්ෂ සමග සාකච්ඡා කරලා තිබුණා. එතකොට ඒ සියලු දෙනා අත්සන් කරපු ලේඛනයකට දැන් අත්සන් ලැබිලා තියෙනවා. මොහුගේ බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ සමයේ මේ අත්සන්ෙදී සිද්ධ වෙලා තිබුණේ. ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා තමයි ටිකක් යූසුලුව මේකට මහන්සි වෙලා තිබුණේ. කෑකෝ ගහලා කණ්ඩායම් එකතු කරගෙන කොහොම හරි ගිය බ්‍රහස්පතින්දා මේකට අත්සන් ලබාගෙන තියෙනවා. හැබැයි අනුර කුමාරදිසානායක ජාතික ජනබල වේගයේ මන්ත්‍රීවරයා මේකට අත්සන් කරලා තිබුණේ නැහැ. නමුත් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පිළිබඳව විමසුවාට පස්සේ මම ඒකාබද්ධ ප්‍රකාශයට අනුමැතිය පළ කරනවා, ඉක්මනින් අත්සන් කරනවා කියලා තියෙන්නේ. කොහොම වුණත් තාම අත්සන් කරලා නැහැ. හැබැයි විපක්ෂයේ අනෙක් කණ්ඩායම්වල විපක්ෂ නායකයින් මේ වෙනකොට මේ ලියවිල්ලට අත්සන් කරලා තියෙන්නේ. දැන් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් අරගෙන තියෙනවා. මැතිවරණ පවත්වන එක වළක්වන්න යනවා නම් ඒකට විරුද්ධව විපක්ෂයේ පක්ෂ කණ්ඩායමක් විදිහට නැගිටිනවා කියන පොරොන්දුවත් එක්ක.
ඒ වගේම මේ රාජ්‍ය ඇමතිවරුන්ට පහසුකම් ලබා දීම සම්බන්ධව විරෝධයක් මතු වුණානේ. මේක මේ අතිරේක වියදමක්, අමතර බරපැනක් රජයට කියලා. ඒ සම්බන්ධව යම් නඩු ක්‍රියාමාර්ගයක් පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා. මේක සම්බන්ධව කවුද මුල් වෙලා කටයුතු කරන්නේ? මොකක්ද මෙහි ප්‍රගතිය මේ වෙනකොට? ඇයි මේ වගේ කාරණාවක් සම්බන්ධව මෙවැනි තත්ත්වයක් මතුවලා තියෙන්නේ කියන කරුණු විමසා බැලීම වටිනවා. මොනවද මනෝජ් වාර්තා වෙන්නේ?
රටට බරක් නොවී අමාත්‍ය මණ්ඩලය නඩත්තු කරන්න ඕන කියලා සාකච්ඡා වෙද්දී, ජනතාව විරෝධතා දක්වද්දී, රාජ්‍ය ඇමතිවරු පත් කිරීමටත් එතරම් කැමැත්තක් නැති වෙද්දී, පහුගිය දවසක යෝජනා කීපයක් ආවා රාජ්‍ය ඇමතිවරයෙකුට මාසයකට ලීටර 1500ක ඉන්ධන දීපනාවක් ලබා දෙන්න, දුරකථන සම්බන්ධතා 4ක් ලබා දෙන්න, පුද්ගලික කාර්ය මණ්ඩලයට 11 දෙනෙක් ලබා දෙන්න, කාර්ය මණ්ඩල වියදම් විදිහට රුපියල් 40,000ක් ලබා දෙන්න, මේ වගේ පහසුකම් වරප්‍රසාද ලබා දෙන්න තියෙන උත්සාහයට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණා. මේ පෙත්සම සලකා බලන නොවැම්බර් 2 දවසට දින ලබා දීලා තියෙනවා. විනිසුරු මඩුල්ල නියම කරලා තියෙනවා පෙත්සමේ කරුණු තහවුරු කරන්න. ඒ අනුව නොවැම්බර් 2 මේ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවනවා කියලා. මේ පෙත්සම ඉදිරිපත් කරලා තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් වන චන්ද්‍රා ජයරත්න ඇතුළු කණ්ඩායමක්, වග උත්තරකරුව විදිහට ජනාධිපති ලේකම්වරයා, නීතිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පිරිසක් නම් කරලා තියෙනවා. ඒ අනුව අපි බලමු මේ අර්බුදයක් රටේ තියෙන වෙලාවේ වියදම් කළමනාකරණය කරන්න, පාලනය කරගන්න උත්සාහ කරන වෙලාවේ රාජ්‍ය අමාත්‍යවරු පත් කරලා විතරක් නෙමෙයි උන්ට අමතර වරප්‍රසාද ලබා දීම මූලික අයිතිවාසිකම් හඩවීමක් කියලා මේ කරපු යෝජනාව මූලික අයිතිවාසිකම් පෙත්සමට ලැබෙන ප්‍රතිචාරය නැත්නම් තීන්දුව මොකක්ද කියලා අපිට නොවැම්බර් 2 මේක සලකා බලද්දී අපිට දැනගන්න පුළුවන්කම ලැබේවි.
බොහොම ස්තුතියි මනෝජ්. මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනය හා සම්බන්ධව වන උණුසුම් කාරණා සමීප කරන්න අපිත් එක්ක සමීප වීම පිළිබඳව. එහෙමනම් අපි ලබන සතියේ සඳදානවතත් හමුවෙමු. අයිබෝවන්.
අයිබෝවන්. බොහොම ස්තුතියි දිලුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.